කතානායකර විසින් කරන ලබන නිවේදන නිවේදන අංක 1 කොළඹ වරායේ සිට බහලුම් 323ක් අනිවාර්ය භෞතික පරීක්ෂණයට භාජනය කිරීමකින් තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමටත් ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තුවේ විශේෂ කාර්ය සභාවේ සේවය කිරීම සඳහා ගරු නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ සභාපතිත්වයෙන් යුතුව මතු සඳහන් මන්ත්‍රීවරයන් මම විසින් පත් කරන ලද බව පාර්ලිමේන්තුවට දන්වන කැමැත්තෙමි. ගරු අනුර කරුණාතිලක මහතා, ගරු චතුරංග අබේසිංහ මහතා, ගරු නීතිඥ සුනිල් වටගල මහතා, ගරු අල්කොම් ඉල්ලියාස් මහතා, ගරු නීතිඥ දයාසිරි දයසේකර මහතා, ගරු නීතිඥ අජිත් පී පෙරරා මහතා, ගරු ඩී.වී. චානක මහතා, ගරු මුජිබුර් රහමාන් මහතා, ගරු වෛද්‍ය නජිත් ඉන්දික මහතා, ගරු මයිල්වාගනම් ජිගතීසරන් මහතා, ගරු නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනවිය. නිවේදන අංක 2 පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්ය සභාවේ රැස්වීමක් 2025 නොවැම්බර් 27 බ්‍රහස්පතින්දා එනම් අද දින අපරභාග 2 කාර්ක සභා කාමර අංක 2 පැවැත්වීමට නියමිත බැවින් ඊට පැමිණ සහභාගී වන ලෙස ගරු සමාජික මන්ත්‍රීවරයන් සියලු දෙනාටම මෙයින් දැනුම් දීමට කැමැත්තෙමි. ලිපිලේඛනාදී පිළිගැන්වීම, ගරු අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය,
ගරු කතානායකතුමනි, ගරු අගමැතිතුමිය වෙනුවෙන් 235 අධිකාරී වූ රේගු ආඥා පනතේ 10 වගන්ති යටතේ ආනයන තීරුබදු සම්බන්ධ යෝජනා සම්මතය 2025 නොවැම්බර් 7 දින ඇති අංක 24/61/40 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය 2019 අංක 19 දරන එකතු කළ අගය මත බදු සංශෝධන පනත මගින් සංශෝධනය කරන ලද 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතේ 6 වගන්ති යටතේ ආනයනය කළ භාණ්ඩවල වටිනාකම සම්බන්ධයෙන් මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2025 නොවැම්බර් 7 දින ඇති අංක 24/61/43 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය සහ 2011 අංක 18 දරන වරාය හා ගුවන්තුරුපළ සංවර්ධන බදු පනතේ 3/3 වගන්ති යටතේ මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2025 නොවැම්බර් 7 දින ඇති අංක 24/61/44 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය මම ඉදිරිපත් කරමි. මෙම යෝජනා සම්මතය සහ නියෝග රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යතුමා,
ගරු කතානායකතුමනි, 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා කජු සංස්ථාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව පරිසරයේ කෘෂිකර්මයේ සහ සම්පත් ඉරසාරත්වයේ පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරනවා.
කාරක සභා වාර්තා පිළිගැන්වීම, රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා විසින් පිළිගැන්වීම. ගරු වේශ්‍රී බස්නායක මන්ත්‍රීතුමා, ඒ වෙනුවෙන් ඔබ තුමා ඉදිරිපත් කරනවා.
And the report of the Committee on Public Finance on the Social Security Contribution Levy Amendment Bill, Betting and Gaming Levy Amendment Bill and Regulation under Section 22 read with the Section 26 of the Finance Act No. 11/2004, which were referred to the said committee.
Mahajana Pessam Piliganima, Garu Parliamentu Mantri Nitinja Arunada Jayaratna Mahata Pessam Tunai.
ගරු කතානායකතුමනි, ගුණෑපාන හපොල උයන්වත්ත අංක 88 දරන සානේ පදිංචි AHMRA වඩින්ගම් ගාව මහතාගේ ලැබුණු පෙත්සමක්, ඒ වගේම මහනුවර වලල මැණිකින්න පොල්ලඹ කොටුව අංක 82 එක දරන සානේ පදිංචි AMT එදිරිසිංහ මාත්මියගේ ලැබුණු පෙත්සමක් සහ ගම්පොළ පන්විලතැන්න පහළ ලඟුඳනී අංක 294/1A දරන සානේ පදිංචි KMN දමයන්ති කල්ලෝරා මහත්මියගේ ලැබුණු පෙත්සමක් පිළිගන්නවා.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වරුණ ලියනගේ මහතා,
ගරු කතානායකතුමනි, බලංගොඩ වැලිපතයා අංක 23 දරන ස්ථානෙහි පදිංචි UKS නිවර්තන වීරසිංහ මහත්මියගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නවා.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මාචාර්ය LM අභිවික්‍රම මහතා පෙත්සම් 2.
ගරු කතානායකතුමනි, කමරපිටිය කරගොඩ වැංගොඩ නාකන්දපුර අංක 125 ඒ දරණ ස්ථානයේ පදිංචි එච්.ඒ. කවුඳ දිල්ෂාන් මහතාගෙන් ලැබුණු ප්‍රශ්නාවක් සහ තියගොඩ අකුරුගොඩ ඇටංගොඩ වත්ත ලිපිනේ පදිංචි W.L. විරාජිනි සඳමාලි මහත්මියගෙන් ලැබුණු ප්‍රශ්නාවක් පිළිගන්නුනු.
පෙස්සම් මහජන පෙස්සම් පිළිබඳ කාර්ක සභාවට යොමු කරනු ලැබේ. විපක්ෂයේ ගරු ගායනා කරනාතුක මන්ත්‍රීතුමා
අනායකතුමනි, මේ මොහොතේ රටේ ඇතිව තිබෙන ආපදා තත්ත්වය පිළිබඳව මේ ගරු සභාවේ අවධානය යොමු කරන්නත් ඊට මුහුණදීම සඳහා ආණ්ඩුව ගෙන ඇති පියවරන් පිළිබඳව දැනුවත් වීමටත් මට එක මිනිත්තුවක් ලබා දෙන්න. මේ වෙන විට දිවයිනේ දිස්ත්‍රික්ක ගණනාවකම විශේෂයෙන් අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලයේ, කුරුණෑගල, බදුල්ල, මොනරාගල, නුවරඑළිය, ගාල්ල, මාතර වැනි දිස්ත්‍රික්ක ගණනාවකට අයහපත් කාලගුණය දැඩි ලෙස බලපාලා තිබෙනවා. දිස්ත්‍රික්ක කීපයක පුජ්‍යල මරණ පවා වාර්තා වෙනවා. ඉදිරි පැය කීපේ මීට වඩා අවදානම් කියලා කාලගුණාංශ අනතුරු අඟවනවා. රජියත් යම් යම් පියවරවල් ගෙන තියෙනවා කියලා කියනවා. ඒ නිසා උසස් පෙළ විභාගයක් දින දෙකකට කල් දාලා තියෙනවා. ඒ නිසා මේ අවදානම් තත්ත්වයේ තවදුරටත් වර්ධනය වීමේ අවදානමක් තිබෙන නිසා ජනතාවගේ දීප් දේපල ජීවිතත් දේපලත් ආරක්ෂා කරගන්න සියලු අංශ එකතු කරගත්ත වැඩපිළිවෙලක් රටපුරාම ක්‍රියාත්මක කරන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා හිටිනවා. ඒ වගේම අපි ජනතාවගෙනුත් විරුද්ධ පක්ෂය හැටියටත් ඉල්ලා හිටින්නේ. ඉතා වගකීමෙන් මේ අවස්ථාවේ ආරක්ෂා සාරිව කටයුතු කරන්න කියන ඉල්ලීමත් අපි මේ වෙලාවේ කරනවා.
ගරු සභානායකතුමා,
ගරු කතානායකතුමනි, එකක් තමයි අද දිනේදී ගරු ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට පැමිණිලා මන්ත්‍රීවරු කැඳවලා තිබෙනවා. ඒ ආපදා තත්ත්වයට මුහුණ දෙමින් දිස්ත්‍රික්කවල සියලුම මන්ත්‍රීවරු උදේ 9:00 මේ ගැන සාකච්ඡා කරන්න. ඒ වගේම බලාපොරොත්තු වෙනවා අද දවල් වරු තුලදී පබ්ලික් සිකියුරිටි මිනිස්ටර් සහ අදාළ අංශවල අමාත්‍යවරු ඒ ප්‍රදේශවලට, නුවරට සහ නුවරට ප්‍රදේශවලට යවන්න. ඒ වගේම ගරු කතානායකතුමනි, මගේ අමාත්‍යංශයෙන් අද ඔබතුමාගේ න්‍යායපත්‍රයට දාලා තිබෙනවා අමාත්‍යංශ නිවේදනය යටතේ නිවේදනයක්. ඒ නිවේදනය තුළ තිබෙන්නේ ආපදා තත්ත්වය සම්බන්ධ මූලික පැහැදිලි කිරීමක්. ඒ නිසා ආණ්ඩුව පැත්තෙන් අපි මේකට යම් මැදිහත් වීමක් කරමින් ඉන්නවා. ඒ සඳහා සෑම කෙනාගම සහයෝග ලබා දීම අපි අගය කරනවා.
බොහොමදයි. වාචික ප්‍රශ්න ගරු නලින් බණ්ඩාර ජයමා මහතා අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමියගේ ඇසීමට. ගරු අජිත් පී පෙරේරා මහතා අධිකරණ සහ ජාතික ඒකාබද්ධ අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කතානායකතුමනි, දෙවන වතාවටත් මේ ප්‍රශ්නේ අහනවා. දූෂණ විරෝධී ත්‍රිපුද්ගල මහාධිකරණයේ පිහිටවීම ගැන අහන ප්‍රශ්නේ. මේ ගැන උත්තර නොදීම පුදුමයි. දූෂණ විරෝධී කතාව, හැබැයි උත්තර නැහැ. බොහොම කනගාටුදායකයි මේ තත්ත්වය. ඉක්මනින්ම පිළිතුරු දෙන්න නැත්නම් තව මාසයකට දෙකකට ගිහලා ආපහු පිළිතුරු දෙන්නේ. අවුරුද්දක් ගත වෙලා ආණ්ඩුවේ කාලයකට ගතනකතුමනේ අවුරුදු 5න් අවුරුද්දක් ගත වෙලා තාම එක නඩුවක් දාගන්න බැරුණා දූෂණ විරෝධී මහාධිකරණේ. අඩු ගානේ ප්‍රශ්න උත්තර දෙන්නෙත් නැහැ. ලැජ්ජාසහගතයි මේක.
ගරු සභානායකතුමා,
ගරු කතානායකතුමනි, ගරු අධිකරණ ඇමතිතුමා කල්ලිලා තිබෙනවා.
ප්‍රශ්නක තුන ගරු රවි කරුණානායක මහතා මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගේ ඇසීමට.
තනගතුමනි, ඒ ප්‍රශ්න ලැබුණ උත්තරේ පෙර මේක අවුරුද්දකට ඉස්සර දින ප්‍රශ්නයකට මම අහලා තියෙන 2024 අග වෙනකොට. දැන් මේක 2025 අග වෙනකොට ඇවිල්ලා තියෙන නිසා කරුණාකර කාර්ය මණ්ඩල දැනුවත් කරන්න මේ ඔය ප්‍රශ්න දික් වෙනවා නම් ඒක ඉබේම එකතු කරන්න කියලා එදා දිනේට උත්තර ලබලා දෙන්න කියලා. මොකෝ දැන් මේ ප්‍රශ්න ඇසීම තුළ අවුරුද්දකට ඉස්සලා තියෙන තත්ත්වෙ නෙමෙයි අද තියෙන්නේ. දැන් මේක ඇහුවට පස්සෙ
මන්ත්‍රීතුමා
මුදල් අවුරුද්දකට පෙර තිබ්බ ප්‍රශ්නයක් ගැන
අහන්නේ. ගරු අමාත්‍යතුමා, ගරු සභානායකතුමා,
දැන් මේ මෙතුමා පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක්. එතකොට මේ පාර්ලිමේන්තුවේ මේ මම අවුරුදු 25ක් මේක දැකලා තියෙනවා. මේ 25ම මන්ත්‍රීවරු ප්‍රශ්න ඉදිරිපත් කරා. ප්‍රශ්න 10,000 ඉදිරිපත් කරා. මේ ප්‍රශ්න වලට පිළිතුරු ලැබෙන ක්‍රමයක් අපි කවුරුත් පක්ෂනායක රැස්වී බිස්නස් කමිටියකදී පිළිගත්ත සහ ඒ ඉතාම සාධාරණ විද්‍යානුකූල ක්‍රමවේදයක් හඳුනාගෙන තිබෙනවා. ඒ ක්‍රමවේදයම තමයි දැන් මම හිතන්නේ ඉදිරියේදී යෝජනා කළ ඔබතුමා අනුමත කළේ මේ ප්‍රයිවේට් මෙම්බර් මෝෂන්ස් වලට. يعني මේක හරි නිසා. ඒ නිසා ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තුවේ ප්‍රශ්න වලට වෙන් කළ තිබෙන කාලය පාර්ලිමේන්තුව රැස් කරන්නේ ප්‍රශ්න සඳහා පමණක් නෙමෙයි. ඒ නිසා පාර්ලිමේන්තුවේ මේ දීලා තියෙන කාලය ඇතුළතදී අපිට කරන්න පුළුවන් ප්‍රශ්න 15කට උත්තර දෙන්න පුළුවන්. දහයකට. ඒක නිසා ඒක තමයි මේ කරගෙන නැතුව අපි කිසිම දෙයක් වෙනස් කරන්න ඒ නිසා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා යම් කිසි පිළිගත් දෙයකට ආවට පස්සේ මාධ්‍ය අවධානය ගන්න මොන හරි කරන එක මට කමක් නැහැ. නමුත් පාර්ලිමේන්තුවක් විදිහට අපි සද්භාවයෙන් ප්‍රශ්න වලට උත්තර දෙන්න උපරිම උත්සාහ කරනවා. නමුත් මෙහෙම තමයි හැමදාම පාර්ලිමේන්තුවේ තිබුණේ. අපි ඇමතුරු උනන්දු කළා තිබෙනවා ප්‍රශ්න වලට උත්තර දෙන්න කියලා. ඒගොල්ලෝ ප්‍රශ්න මම ඔබතුමාට වාර්තා කරලා තියෙනවා. කවදාවත් මම දැකලා නැහැ. කළා ඇති සමාන මම දැකලා නැහැ කිසිම ආණ්ඩු පක්ෂ සංවිධායකයෙක් හරි සභානායකවරයෙක් හරි ප්‍රශ්න වලට ඉදිරිපත් දීපු උත්තර පිළිබඳ වාර්තා කරනවා. ඒ නිසා ගරු කථානායකතුමනි මේක හැමදාම මෙතුමා ප්‍රශ්න දානවා. ඉතින් ප්‍රශ්න දාන එකට අපි උත්තර දෙනවා. ඉතින් ප්‍රශ්න පිළිගස් ගන්න පුළුවන් ප්‍රමාණයයි තියෙන්නේ. ඒකට තමයි තියෙන්නේ. ඒ නිසා අපි ඔබතුමාගේ ඉල්ලාසෙන්න කරුණා කරලා මේ හැමදාම මේ කරන දේ අපිට කරන්න දෙයක් නෑ. පාර්ලිමේන්තුවේ පිළිගත් න්‍යායපත්‍රයක් තියෙන ස්ටෑන්ඩින් ඕඩර්ස්.
ගරු අමාත්‍යතුමා මොකද ගරු තමින්ද විජේසිරි මන්ත්‍රී ඔබතුමා
සම්ප්‍රදායක් තිබිච්ච පාර්ලිමේන්තුවක්. ඔය කතා මහත්තයලා මතු කරේම පාර්ලිමේන්තු විපක්ෂයේ ඉඳලා ප්‍රශ්න අහලා බොරු කියලා බොරු පැල කළා. එතුමා කතා කරලා
ගරු අමාත්‍යතුමා ඔක්කොම කියන ඔබ ගරු අමාත්‍යතුමා ඔබතුමා පිළිතුරු සපයන් ගරු අමාත්‍යතුමා අදාළ නැහැ ගරු පොයින්ට් පොඩයක් නෙවෙයි ගරු අමාත්‍යතුමා ඔබතුමා සභානායකතුමා
චණ්ඩින්ගේ පාලනයට දඬින් දෙන්න එපා.
ගරු අමාත්‍යතුමා
මම බොරුවක් කිව්වේ නෑ. මම මේ පාර්ලිමේන්තුවේ අපි අයින් කරන්න කියන කතානායකතුමාට එහෙම අයින් කරන්න පුළුවන් නේද? ඔව් කියලා කියන්න බෑ.
ඒ පොයින්ට් බෝඩ් එකක් නේද තුමා රේස් කරේ. ගරු අමාත්‍යතුමා ගරු අමාත්‍යතුමා දයසිරි ජයසේකර මන්ත්‍රීතුමා
ගරු කතානායකතුමා මේ 92-2 බොහොම පැහැදිලිව ඒකත් ඒ කියන්නේ මම මතු කරන්නේ මේ ප්‍රශ්න සම්බන්ධව ඔබතුමාට මොකක් යටද දැන් මේක අයින් කරන්න කියලා මේ බිවරත්නායක මහත්තයා කියන්නේ
අදාල
නෑ මොකක් යටද
පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නෙමෙයි කියන කාරණාව විතරයි මම
සඳහන් කරන්නේ
ගරු ඔබතුමා ප්‍රශ්නයන් ඔබතුමා ප්‍රශ්න අහන්න ඔබතුමා කරවි කරනවා මන්ත්‍රීතුමා ඔබතුමා ප්‍රශ්න අහන්න ඔබතුමා පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නෙමෙයි ඒ ඒ ඒ පොයින්ට් එක ගරු තමින්ද විජේසේකර මන්ත්‍රීතුමා පොයින්ට් ඔෆ් විජේසේකර මන්ත්‍රීවරයා පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නෙමෙයි කියලා විතරයි මම ප්‍රකාශ කරේ. ඔව් ඔබතුමාගේ ඔබතුමා කියන්න ගරු මන්ත්‍රීතුමා
මේ නිවැරදි ක්‍රමවේද අනුගමනය කරන ලැබ තිබේද කියලා සම්බන්ධව 92-2 රීති ප්‍රශ්නයක් මම අහන්නේ.
ඔව් ගා මොකක්ද කියන
කාරණා
වැරදි ක්‍රමවේද මොකක්ද ගරු මන්ත්‍රීතුමා
මම කියන්න දැන්.
ඔව් කියන්න ගරු මන්ත්‍රීතුමා
මේ සම්බන්ධව තිබෙන ප්‍රශ්න වලට උත්තර දීම සම්බන්ධව මේකේ බොහොම පැහැදිලිව තියෙනවා. එතකොට අපේ චමින්ද විජේසේකර ප්‍රතිතුමා යම් ප්‍රශ්නයක් මතු කරා. ඒක ඉවත් කරන්න කියන්නේ මොන ස්ථාවර නියෝගයටද දෙතු
මේක අපිට. ඒක නැවෙන ඉඳ තමයි මේ සම්බන්ධයෙන් නිවැරදිව නොදුන්නේ ගරු රවි කරුණාක මන්ත්‍රීතුමා.
කථානායකතුමනි මේ සම්බන්ධයෙන් දවසකට පාර්ලිමේන්තුවේ මිලියන් 11ක වියදමක්
දානවා. පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නෙවෙයි ගරු චමින්ද විජේසේකර මන්ත්‍රීතුමාගේ. ඔබතුමා කියන්නේ
මිලියන් 11 දවසකට වියදමක් දරනවා කියලා ඔබතුමාලා හෙලිදරව් කළා
තියෙනවා. ඔබතුමා දැන් ප්‍රශ්න අහනවද අමාත්‍යතුමාගෙන්?
මම ප්‍රශ්න අහන්න ඉස්සෙල්ලා
ගරු අමාත්‍යතුමා ඔබතුමා ප්‍රශ්න අහන්න. ගරු අමාත්‍යතුමා ඔබතුමා ප්‍රශ්නෙට පිළිතුරු සපයන්න. ගරු අමාත්‍යතුමා ප්‍රශ්නෙට පිළිතුරු සපයන්න.
ගරු කථානායකතුමනි ප්‍රශ්න අයන්න රෝමන ඉලක්කම් 1/2024-12/31 වෙනි දිනට ශ්‍රී ලංකාවේ මුළු ණය ප්‍රමාණය මධ්‍යම රජයේ ණය ප්‍රමාණය රුපියල් වලින් බිලියන 29600ක් ට්‍රිලියන 29.6ක් ඩොලර් වලට පරිවර්තනය කරපුවාම ඩොලර් බිලියන 101.2ක් අපි දේශීය සහ විදේශීය වශයෙන් වෙන් කරගත්තොත් ඩොලර් බිලියන 64.5ක් දේශීය ණය ඩොලර් බිලියන 36.7ක් විදේශීය අයන්න දෙවනි කොටස මේ තියෙන පළවෙනි ප්‍රශ්නය තමයි 24/12/31 වෙනි දිනට දෙවනි කොටස 2021 සිට 24 දක්වා කාලය තුල එක් එක් වර්ෂයට අදාළ මුළු ණය ප්‍රමාණය 21 රුපියල් ට්‍රිලියන 17.6යි 2022 27.5යි 23 28.7යි 24 29.6යි රෝමණ ඉලක්කම් 3 දේශීය විදේශීය වශයෙන් ප්‍රතිශතය ඒත් 2024 12 31 වෙනි දිනට දේශීය ණය රුපියල් ට්‍රිලියන 18.9යි විදේශීය ණය රුපියල් ට්‍රිලියන 10.7යි එකතු 29.6යි හතරවෙනි කොටස බහුපාර්ශවීය ණය සහ ද්විපාර්ශවීය ණය ඒ වර්ගීකරණය 2024 12 31 වෙනි දිනට ද්විපාර්ශවීය ණය රුපියල් ට්‍රිලියන 3.1යි ඇමරිකානු ඩොලර් බිලියන 10.8යි බහුපාර්ශවීය රුපියල් ට්‍රිලියන 3.8යි ඩොලර් වලින් 12.9යි බිලියන ජාත්‍යන්තර ස්වෛරි බැඳුම් කර රුපියල් වටිනාකම ට්‍රිලියන 3.1යි ඇමරිකානු ඩොලර් බිලියන 10.6යි වාණිජ ණය රුපියල් ට්‍රිලියන 0.7යි ඩොලර් බිලියන 2.4යි එකතුව 36.7යි පහ 20 සිට 24 දක්වා විදේශීය ණය ප්‍රමාණය 2020 රුපියල් ට්‍රිලියන 6යි 21 6.5යි 22 12.5යි 23 11.6යි 24 10.7යි රෝමන ඉලක්කම් 6 2024 12 31 වෙනි දිනට මුළු බහුපාර්ශවීය ණය ප්‍රමාණය මල්ටිලැටරල් ඩෙට්ස් ඒ රුපියල් ට්‍රිලියන 3.8යි ඇමරිකානු ඩොලර් බිලියන 12.9යි 7 ලෝක බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආසියානු සංවර්ධන බැංකුව ජාත්‍යන්තර සහයෝගීතාවය සඳහා වූ ජපාන බැංකුව අයර්ලන්ත මිත්‍ර බැංකුව වෙතින් ලබාගත් ණය බහුපාර්ශවය ඒ වර්ෂය තුල ලෝක බැංකුවෙන් 2020 දී ඩොලර් මිලියන 330.1යි 2021 දී 536.5යි 22 දී 424.9යි 23 737.8යි 24 556.5යි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2023 20 සිට 22 දක්වා නැහැ 23 අලුතෙන් ලබාගත්තු ප්‍රමාණය ඩොලර් මිලියන 682.3යි 24 346.8යි ආසියානු සංවර්ධන බැංකුව 20 ඩොලර් මිලියන 612.3යි 610.6යි 641.8යි 23 827.1යි 2024 871යි අනෙකුත් බහුපාර්ශවීය ආයතන දෙකවන ජාත්‍යන්තර සහයෝගීතාවය සඳහා වූ ජපාන බැංකුවත් අයර්ලන්ත මිත්‍රත්ව බැංකුවෙනුත් මේ කාල පරිච්ඡේදයේදී අලුතෙන් ණය ලබාගෙන නැහැ 8 මුළු ද්විපාර්ශ්වික ණය ප්‍රමාණය 2024 12 31 වෙනි දිනට රුපියල් ට්‍රිලියන 3.1යි ඇමරිකානු ඩොලර් 10.8යි 9 වෙනි කොටස 20 සිට 24 දක්වා කාලයේදී ද්විපාර්ශ්වීය ණය ප්‍රමාණය වෙන වශයෙන් වර්ෂවලදී 2020 දී ඇමරිකානු ඩොලර් 12.3යි 21 දී 11.2යි 22 දී 11.3යි 23 දී 10.8යි 24 දී 10.8යි
ගරු මන්ත්‍රීතුමා
කථානායකතුමනි දැන් ලැබිලා තියෙන ප්‍රශ්නේ අනුව මම ඔබතුමාට මීට පෙර මේ අහන්න තිබ්බ ප්‍රශ්න මම දැන් මේක පරිණතුරු ප්‍රශ්න තුලින් අහන්න පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් අහන්න මිලියන් 10ක් යනවා කියලා ප්‍රශ්න නෙමෙයි වියදමක් දරන්න මිලියන් 10ක් දවසකට යනවා කියලා කියනවා මේක කිව්වට පස්සේ මේක අවුරුද්දකට ඉස්සර දීලා
තියෙනවා ගරු මන්ත්‍රීතුමා ඔබතුමා අතුරු ප්‍රශ්න පළවෙනි අතුරු ප්‍රශ්නේ අහන්න
ඉතින් අතුරු ප්‍රශ්න තමයි අහන්නේ නැත්නම් මට ඒකත් කියලා එව්වනම් ඒතර අහන්නම් ඔබතුමාට ඕන විදියකට මේ මෙහෙම නෙමෙයි තියෙන්නේ මම පාර්ලිමේන්තුවේ මේ අවුරුද්දකට ඉස්සර දීලා තියෙන ප්‍රශ්නේ දැන් මුළු සම්පූර්ණ ණය බිලියන් 29 කියලා මෙතන තියෙන්නේ මේ කියන මොහොතේ ට්‍රිලියන් 33ක් තමයි සම්පූර්ණ ණය ඉතින් ට්‍රිලියන් 3ක වෙනසක් තියෙනවා ඉතින් මේක අඩංගු කළා මේක කල් ගියා නම් අද දිනේට එවුවනම් ප්‍රශ්නේ කිසිම වියදමක් දරන්නේ නැහැ මම මේ අහන්නේ මේක සාමාන්‍ය ප්‍රායෝගික භාවයක් ඇතිව ඔය ඒ විතර නෙමෙයි අපි බිස්නස් කමිටියේ මේ ගැන කිව්වා එතකොට මේ ඇමතුමා ඒක ගැන පිළිගත්තා ඉතින් ඒක කිව්වහම අද 24 දෙසැම්බර් මාසේ ගැන කියන්නේ ඉතින් ඒ නිසා අපි අහන ප්‍රශ්නෙට වටිනාකමක් දෙන එක තමයි මම කාටද කියන්නේ ඔච්චර ඉස්සරහ දෙයක් නෙමෙයි අලුත් ප්‍රශ්නයක් එකතු කරන එක නෙමෙයි
ගරු අමාත්‍යතුමා. ඒකනේ ප්‍රශ්නේ නේද?
ගරු කථානායකතුමනි.
හරි ගරු මන්ත්‍රීතුමා විනාඩි දෙකක් ඇතුළු ප්‍රශ්නේ අහන්න. දැන් ඔබ විනාඩි දෙක තුනක් ගන්න එපා අතුරු ප්‍රශ්නෙට. ගරු මන්ත්‍රීතුමා අහන්න ප්‍රශ්නේ අහන්න.
හරි ඉතින් අරටට උත්තර ලැබුණා නේද? එතන ප්‍රශ්න අහන්න
පුළුවන්. දැන් ඉතින් ඒතර ප්‍රශ්න තුනක් වෙනවා.
ඒ නිසා අමතරුමා කරුණා කළා ඔබතුමාලා
අතුරු ප්‍රශ්න තුනක් වෙනවා එතකොට.
දැන් ප්‍රශ්න අහනකොට එහෙත් දහන මෙහෙත් බලනවා. මමයි ප්‍රශ්න අහන්නේ කතා නැගතුනේ. මට කරුණා කළා.
ඔබතුමා පළවෙනි ප්‍රශ්නේ අහන්න දැන්.
පළවෙනි ප්‍රශ්නේ මම වියදම අඩු කරන්න අහපු ප්‍රශ්නේ දැන් මම අහන්නම්. කරුණාකර අද මේ කියන මොහොතේ සම්පූර්ණ ණය ප්‍රමාණය ට්‍රිලියන් 32.6 නොවේද? ඉතින් ඒ සම්බන්ධයෙන් එතකොට මේ සම්බන්ධයෙන් අද සම්පූර්ණ දරන මේ පොලි අනුපාතය අද දවසක අවුරුද්දකට කීයද? මේ ප්‍රශ්න තමයි අහන්න ගියේ.
හරි ගරු මන්ත්‍රී අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි අද වෙනකොට මං හිතන්නේ කරු මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු අංකය ට්‍රිලියන 32යි ගාන එක වැරදි මං දන්නේ නැහැ. මූලාශ්‍රය දෙන්න මං හිතනවා මූලාශ්‍රය නැහැ. ඕක තමයි මම කියන රවි මූලාශ්‍රය කියන්න එපා. අද මම කියන්නම් සංඛ්‍යාව අපේ අවුරුද්දේදී ජූනි මාසයේදී මම කියන ණය පිළිබඳව දැන් රාජ්‍ය මූල කළමනාකරණ පනතේදී රාජ්‍ය ණය කළමනාකරණ පනතේ අනුවත් ඉතාම පැහැදිලිව මේ නිර්වචනයට අනුව ඉදිරිපත් කරනවා. ඒතර මධ්‍යම රජයේ ණය තමයි මේ සංසන්දනය කරගෙන යන්නේ. ඒක 2024 12/31 වෙනිදාට තමයි 29.6ක් කියලා කිව්වේ ගරු කථානායකතුමනි. ජූනි මාසයේ 2025 ජූනි මාස වෙනකොට එය මිලියන ට්‍රිලියන 30.8යි. සැප්තැම්බර් 30 වෙනකොට 30.93යි මේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවෙන් ගත්ත සංඛ්‍යාව. එතකොට මම දන්නේ නැහැ ගරු මන්ත්‍රීතුමා කියන 32ක් මොකක්ද කියන එක. එතකොට මට වගකීමෙන් කියන්න පුළුවන් වෙන්නේ සැප්තැම්බර් 30 වෙනකොට තියෙන්නේ ට්‍රිලියන 30.93. ඒ වගේම තමයි මේ ණය අතීතයේදී විශේෂයෙන්ම ඔබතුමාන්ලා ආණ්ඩු කරපු කාලේ 2014 සිට 19 වෙනකොට ණය 174කින් වැඩි වෙලා තිබුණා. يعني ඒ වගේ ප්‍රමාණයක්. ඒ වගේ මෙතෙන්ට ආවට පස්සේ දැන් අපි මේ ස්ථායීකරණය ඇතුලේ ඇත්තටම එහෙම අසාමාන්‍ය විදිහට ණය අරගෙන නැහැ. ණය කළමනාකරණ වැඩසටහනක් ඇතුලේ කටයුතු කරන්නේ.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ දෙවෙනි ප්‍රශ්නය.
කථානායකතුමනි ඒ දත්ත අපට ලැබුණේ මුදල් අමාත්‍යාංශයේ පබ්ලික් ඩෙට් ඩිපාර්ට්මන්ට් එකේ අය ඇවිල්ලා අපට කමිටි ඔෆ් පබ්ලික් ෆයිනන්ස් ඉදිරිපත් කරපු දත්ත ඔක්තෝබර් මාසේ 20 වෙනිදාද කොහෙද? ඉතින් මන් දන්නේ කොහොමද පරස්පරයක් ඇතිවන්නේ. මේ ඇමතුමා සාමාන්‍ය වැරදිව කියන්නේ නැහැ. නමුත් අතන ඇවිල්ලා කාර්ය මණ්ඩලය ඇවිල්ලා කියලා තියෙනත් බොරුද කියන ප්‍රශ්නේ ඉස්මතු වෙනවා. ඉතින් මේක තුළ ඔබතුමා ණය ගත්තේ නැහැ නෙමෙයි. ණය ගන්න බැරි වෙන බංකොලොත්භාවයේ නිසා මං අහලා තියෙන ප්‍රශ්නේ 27-2 තුළ අහලා තියෙන්නේ මේ පාර්ලිමේන්තුවේ අවසර නැතුව කොහොමද රටේ පබ්ලික් ඩෙට් ස්ටෑන්ඩ්ස්ටිල්ලක් ඇතුනේ කියන ණය ගෙවන්න බැරුව අවසර දුන්නේ කොයි පදනම තුලද? ඒක තුලින් තමයි මේ ණය ගන්න බැරි වෙලා තියෙන්නේ. ණය ගන්න බැරි වෙලා තියෙන්නේ අප්‍රේල් මාසේ 12 වෙනිදා 2022 පසුව ණය ගන්න බැරි වෙලා තියෙනවා. මේ පාර්ලිමේන්තුවේ එවැනි අවස්ථාවකට අවසර දුන්නද නැද්ද කියලා මං අහලා තියෙන එකට උත්තරයක් ලැබිලා නැහැ. ඉතින් මේ අහන ප්‍රශ්න අර ඉංග්‍රීසි කියන හාෆ් බේක්. ඒකට උත්තරයක් හරියාකාරව ලබා ගන්න බෑ කථානායකතුමනි.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමා දෙවෙනි ප්‍රශ්නේ.
ඔව් දෙවෙනි ප්‍රශ්නේ තමයි මම ඒ ළඟට ගෙනාවේ. දැන් මේ 27-2 තුල අපට උත්තර දුන්නා නම් ඔව් මෙන්න මේ පාර්ලිමේන්තුව මෙන්න මෙදා තමයි ඩෙත් ස්ටෑන්ඩ්ස්ටිල් එකට අවසර දුන්නේ කියලා. මේ මහ බැම්බේ ස්වාධීනත්වයේ තුල ඇති වෙලා තියෙන ප්‍රතිවිපාකය. ඉතින් ඒතකොට දැන් කියන උත්තරේ ණය ගන්න බැහැයි කියලා. ඉතින් ණය ගන්න බැරි වන්නේ එවැනි පාර්ලිමේන්තු අවසරයක් නැතිව මේ රට බංකොලොත් කරලා තියෙන නිසායි. ඉතින් කතා
කරගන්න. ගරු මන්ත්‍රීතුමා ඔබතුමා ප්‍රශ්න අවසන් කරන්න. දැන් ඔබතුමා විනාඩි දෙකක් ගත්තා.
ඒ කියන්නේ
ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ ඔබතුමා විනාඩි දෙකක් ගත්තා.
අන්න වෙලාව තමයි වටින්නේ අහන ප්‍රශ්නේ නෝවේ වටින්නේ.
හරිද ඔබතුමා දෙවෙනි ප්‍රශ්නේ අහන්න කැටි.
කැටියෙන් මං ඇහුවා
ගරු අමාත්‍යතුමා පිළිතුරු දෙන්න.
27-2 තුල කොහොමද මේ රටේ පාර්ලිමේන්තුවේ ස්ටෑන්ඩ්ස්ටිල් එකට උත්තර ලැබුණේ කියන එකට උත්තර දීගෙන තමයි ණය ගන්න බැරි වන්නේ. ඒ නිසා තමයි කියන එකට අපට උත්තර දෙන්න.
ගරු කථානායකතුමනි මෙතන ණය ගන්න බැරි වීමක් පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. ඔව් නෑ දැන් බංකොලොත් උනාට පස්සේ يعني බංකොලොත් භාවය ප්‍රකාශ කරාට පස්සේ ණය ප්‍රතිවිරගත කිරීමක් කරලා තියෙනවා. ඒ ප්‍රතිවිරගත කිරීමෙන් පසුව ඒ ප්‍රතිවිරගත කිරීම ඉදිරියට අරන් ගිලා සියලුම ගිවිසුම් අපි අවසන් කරමින් තියෙනවා. ඒ අනුව දැනට අපි ආණ්ඩුව කරාට ස්ථාවර කරාට පස්සේ 24ෙත් 25ෙත් අපි ඒ ණය ගෙවමින් තියෙනවා. විශේෂයෙන්ම විදේශීය ණය ගෙවලා තියෙනවා. ඒ වගේම මේ ප්‍රතිවිවේකතකරණය කිරීමේදී මේ ණය එකතු වීම නම් එක කාරණයක් කියන්නම් ගරු මන්ත්‍රීතුමනි. මේ ප්‍රතිවිවේකත කිරීම නිසා කියන ණය නොගෙවා හිටපු නිසා ඒ සඳහා අතීතයේ තිබිච්ච පොලිය past due interest ඒ කියන්නේ පොලිය කියන්නේ ණය බරක් නෙමෙයි වියදම. ඒ වියදම එන්නේ වියදම පවා ණයක් බවට එකතු වුණා බිලියන 1.6ක්. එතකොට ඔව් ඒ නිසා මම කියන්නේ අපි ණය ඔව් ස්ථා මේ කියන්නේ ගරු කතානායකතුමනි ණය අපිට ගන්න බැරි වෙලාවක්වත් ගැටලුවක නැහැ ණය නිසි පරිදි ගෙවමින්
තියන්නේ. ඔබතුමා මට ඉක්මනට කෙටිව අහන්න කියලා කිව්වා ප්‍රශ්නය. මම අහලා තියෙන ප්‍රශ්නේ නෙමෙයි උත්තර ලැබෙන්නේ.
ගරු අමාත්‍යතුමා හතරවෙනි ප්‍රශ්නය ගරු නීතිඥ දයාශ්‍රී ජයසේකර මහතා ඩිජිටල් සහ ආර්ථික අමාත්‍යතුමා ඇසීමට. එතුමා උත්තර දුන්නා කියලා කිව්ව ඔබතුමා. ගරු දයාශ්‍රී ජයසේකර
මහතා
දැන් පොයින්ට් එතුමා උත්තර දුන්නා කියලා කියනවා. අතුමා පිළිතුර ගැන
සෑහීමට පත් වෙන්නේ නැහැ. Sir, he's a party leader. Let him raise a question.
මෙම ඩිජිටල් ආර්ථිකතා පද්ධතිය හඳුනා දීම ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තන ගමනේ අතිශය තීරණාත්මක පියවරක්. මේ ප්‍රධාන වාසි කීපයක් පහත පරිදි වේ. පුද්ගලයෙකුගේ උපතේ සිට මරණය දක්වා 100%ක්ම විශ්වාසනීය අනන්තාවේ තහවුරු කරන අයිඩියක් වෙනවා මේ ඩිජිටල් අයිඩී එක. ඒ වගේම අපේ පුරවැසියන්ට කාර්යක්ෂමව රාජ්‍ය සේවාවන් හා පෞද්ගලික සේවාවන් බැංකු සෞඛ්‍ය අධ්‍යාපනය වැනි සේවාවන් වඩාත් ඉක්මනින් පාසෙන් හා ඔන්ලයින් මාර්ගයෙන් ලබා ගන්න මේක උපකාරී වෙනවා. පුද්ගල අනන්තාවේ ඉතා සුරක්ෂිතව තහවුරු කළ හැකි බැවින් සුබසාධන ප්‍රතිලාභ බෙදාහැරීම වැනි කටයුතු වලදී වෙන වංචනික ක්‍රියාකාරී සහ අක්‍රමිතා මුළුමනින්ම නතර කරන්න මේක උපකාරී වෙනවා. තවද අපේ ඩිජිටල් ආර්ථිකයට සහ මූල්‍ය පද්ධතින්ට සියලු පුරවැසියන් පහසෙන් සම්බන්ධ කර ගැනීමේ හැකියාවත් ලැබෙනවා. උදාහරණයක් විදිහට දැන් අපි දන්න මූල්‍ය ශේෂ්ත්‍රයේ ඔන්ලයින් මාර්ගයෙන් කරන්න ගියාම මේ OTP එක වෙන ෆෝන් වලට ගෙනල්ල ඉවරලා එතන වෙන අක්‍රමිතා සහ මේ වෙන කට්ටිය මුදල් ලබා ගැනීම වගේ ප්‍රශ්න තියෙනවා. ඒව නැති කරගන්න මේ ඩිජිටල් පද්ධතිය උපකාරී වෙනවා. අනික තමයි ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියටද මේ උපකාරී වෙනවා. මොකද දැන් තියෙන වගේ එක්කෙනෙකුට IDs කීපයක් හදාගන්න හෝ එහෙම නැත්නම් වැරදිට හොර IDs හදාගන්න බැරි වෙනවා. මොකද මේක ඩිජිටල් ID එකක් බයෝමැට්‍රික්ස් වලින් තහවුරු වෙන හන්දා. අනික තමයි අපේ තියෙන සේවන් සදා නැවත නැවත ලේඛන ඉදිරිපත් කරන්න නැතුව මේක ඩිජිටල් මාධ්‍යෙම ඒ වෙලාවෙම සහතික කරපු ඩිජිටල් ලේඛන ලබා දීමේ හැකියාව ලැබෙනවා. ඒ හරහා අපිට මේ එක එක තැන් වලට මේ අපේ ඇප්ලිකේෂන් දාන්න වුණාම ආපෝ නැවත නැවත සාතික කරපු හැඳුනුම්පත් කොපීස් දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ආ රෝමානු අංක 3 මෙම ක්‍රියාවලිය සිදු කරන්නේ අපේ පුද්ගලික ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් ක්‍රමාණීකරණය කරන ලබන බහු අධියර ක්‍රියාවලියක් හරහා. ඒකේදී ජාත්‍යන්තර ප්‍රමිතින්ට අනුකූලව ISO සහ ICAO කියන ස්ටෑන්ඩර්ඩ්ස් වලට හදපු ඉහළම සුරක්ෂිතභාවයෙන් යුතු මෘදුකාංග පද්ධතියක් උපකාරී වෙනවා. ඒකෙදී දත්තර එක්ස්ට්‍රැස් කිරීම, ඒ කියන්නේ පුද්ගලයන්ගේ ජන විකාශ තොරතුරු, නම, උපන් දිනය සහ ලිපිනය වැනි සහ ජෛවමිතික තොරතුරු, බයෝමැට්‍රික්ස් ඩේටා, ඇඟිලි සලකුණු, අයිරිස් හෝ කළු ඉංගිරියාව හෝ මුහුණේ ස්වරූපය ඩිජිටල් මාර්ගයෙන් මේ පද්ධතියට ලබා ගන්නවා. අනික තමයි මේකෙදී SLUDI කියන තනි අංකයක් උපතේ සිට මරණය දක්වාම පුද්ගලයන්ට ලබා දෙනවා. ඒ කියන්නේ අපේ උපන් දින සහතිකයට පවා ඒ ID මේ SLUDI නම්බර් එක එනවා. ඒකයි ඊට පස්සේ ID එකේ නම්බර් එකත් එන්නේ, ඩිජිටල් ID එකේ නම්බර් එකත් එන්නේ. ඒක සහ අනාගතයේදී අනිකුත් සේවල් වල ID එකත් මේකම කරන්න අපිට අවස්ථාව ලැබෙනවා. ඊට පස්සේ රෝමානු අංක 4 මේ පද්ධතියට වැය වෙන මුදල අපිට එක ID එකකට ගණන් බලන්න සිද්ධ වෙනවා. මොකද මේක ඉස්සෙල්ලාම අපේ ඩිජිටල් යටිතල පහසුකමක් මේක ස්ථාපිත කරන්නේ. මේ යටිතල පහසුකම ස්ථාපිත කරනකොට මෘදුකාංග, මධ්‍යස්ථ දත්ත ගබඩාව, ඒ වගේම ජෛමිතික දත්ත රසකන උපකරණ ඇතුළු සමස්ත පද්ධතියක් මේකට උපයෝගී වෙනවා. ඒ පද්ධතියට රුපියල් බිලියන 14යි 14ක් රුපියල් බිලියන 14ක් වගේ ප්‍රමාණයක් වැය වෙනවා. අපේ ඉන්න ජනගහණය ගත්තාම මිලියන 17.5කට මේ ඩිජිටල් ID මේ අවස්ථාවේදී ලබා දිය යුතුයි. ඒ අනුව බලනකොට එක ID එකට රුපියල් 800ක් වගේ පිරිවැයක් තියෙනවා. මීට අමතරව අපි අලුතෙන් ID එකක් ලියාපදිංචි කරන කෙනෙකුට පොලිකාබිනට් ওই ඩිජිටල් ID කාඩ් පතක් ලබා දිය යුතුයි. ඒකට සහ ඒකට යන පුනරාවර්තන වියදම ඇතුළත් වෙන්න පුළුවන්. පොලිකාබිනට් කාඩ් එක දැන් ටෙන්ඩරයක් යනවා. ඒකෙදි තීරණ වේ කාඩ් එක වියදම සමස්තයක් වශයෙන් අතුරු ප්‍රශ්නෙට උත්තර දෙමු. රෝමානු අංක 5 ශ්‍රී ලංකා රුපියල් බිලියන 15යි මේන් රුපියල් බිලියන 10කට වැඩි ප්‍රමාණයක් ඉන්දියානු රජෙන් ආධාරයක් විදිහට අපිට ලැබෙනවා. රෝමානු අංක 1 ඉන්දිය රජයේ ආධාර සහ ශ්‍රී ලංකා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපාදන රෝමානු අංක 2 ඉන්දිය රජයෙන් ලැබෙන මුදල් ආධාර රෝමානු අංක 3 මේක ඉන්දියානුවෙන් ලැබෙන මුදල් මූල්‍ය ආධාරයට කොන්දේසියක් විදිහට මේ පද්ධතියේ මුලින් සකස් කිරීම ඉන්දියානු සමාගම කරා කරගන්න ඕන. මම ආපෝ කියනවා සකස් කිරීම. මේ කියන්නේ ඒක පවත්වාගෙන යාම නෙමෙයි, පවත්වාගෙන යාම ශ්‍රී ලංකා රජයට අවශ්‍ය විදිහට කරන්න පුළුවන්. නමුත් සකස් කිරීම ඉන්දියානු සමාගම් හරහා කරන්න ඕන කියලා ඒ ආධාරයේ කොටස් මේ කොන්දේසියක් තියෙනවා. ඊට අමතරව කිසිම විශේෂ ප්‍රතිලාභයක් කිසියම් ආයෝජකයෙකුට ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ ආයකයේ රෝමානු අංක 4 ඔව් මේක මෙම පද්ධතියට අපි රජයේ ඉහළම ප්‍රමුඛතාවය දී තිනවා. මොකද අපේ මේ දත්වල සුරක්ෂිතභාවය කියන එක සහ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන එකට අපි රජය මූලික පූර්ණ සහතිකය ලබා දෙනවා. මේකෙදී අපි නීතිමය කාරණා පැත්තෙන් බැලුවාම අපේ දැනට තියෙනවා පුද්ගලික දත්ත ආරක්ෂණ පනතක්. ඒ ආරක්ෂණ පනත අනුව මේකේ පරම හිමිකාරීත්වය ශ්‍රී ලංකා රජයට, මේ දත්තවල පරම හිමිකාරීත්වය ශ්‍රී ලංකා රජයට සහ පුද්ගලික ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට හිමි වෙනවා. ඒක අනුව, ඒ කියන්නේ අපේ පුද්ගලික දත්ත ආරක්ෂණ පනතට අනුව මේකේ කන්ට්‍රෝලර් සහ ඔපරේටර් දෙන්නම වෙන්නේ පුද්ගලික දත්ත පුද්ගලික ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව. ඒ නිසා මේක කිසිම පෞද්ගලික අංශයක් අවුල් වෙන්නේ නැහැ මේ දත්ත එක්සස් කිරීමට සහ ඒවා ප්‍රොසෙස් කරන එකට. ඊට පස්සේ මේකේ දත්ත ගබඩාව ගත්තාම මේක ඉතාමත් සුරක්ෂිතව අපි තැන්පත් කරන විදිහට හදලා තියෙනවා. මේකෙදි ඉහළම ගුප්තකේත, ඒ කියන්නේ එන්ක්‍රිප්ෂන් පාවිච්චි කරනවා. AES 256, RSA 2048 වගේ ආරක්ෂණ ක්‍රම විධිවිධාන සහ මේක හાર્ඩ්වෙයාර් බේස් HSM එන්ක්‍රිප්ෂන් උත් මේකට ඇතුළත් වෙනවා. ඒක හන්දා මේක කිසිම විදියකින් එළියට දත්ත ආපහු ගන්න විදිය හැකියාවක් නැහැ. ඒ වගේම මේ දත්ත පද්ධතියට ඇතුළත් වෙන්නත් පුළුවන්. මේක ශ්‍රී ලංකා රජයෙන් අනුමත කරලා තියෙන ශ්‍රී ලාංකික ඒ ඉංජිනේරුන්ට විතරයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සිටින. ඊට පස්සේ ආයකේ රෝමානු අංක 5 නැත. ආයක මේක ද්විපාක්ෂික රාජතාන්ත්‍රික එකතාවක්. මොකද ද්විපාක්ෂික රාජතාන්ත්‍රික එකතාවල අනුව මේක එකපාර්ශ්වයක පමණක් තීරණය කරන්න බෑ. මේක එළියට නිරාවරණය කරන්න මේක මේ රජයන් දෙකක් අතර වෙන ගනුදෙනුවක්. ඒ ගනුදෙනුව තුන්වන පාර්ශ්වයකට මේ නිරාවරණය වීම හරහා මේක ගැටළු වෙන්න පුළුවන්. මොකද මේ එක රජවල් වෙනත් සෑන රජවල් වෙනත් රජවල් එක්ක වැඩ කරනවා. ඒක හන්දා ඒක පාර්ශ්වක අපිට මේ ගනුදෙනු ගිවිසුම් එළියට දාන්න බෑ. නමුත් මේ ක්‍රියාවලියේදී වෙන සෑහෙන ගිවිසුම් එළිය තියෙනවා. උදාහරණයක් විදිහට මේකේ ටෙන්ඩර් එකදී දෙන රික්වෙස්ට් ෆෝ ප්‍රොපෝසල් RFP එක එළියේ මේ පබ්ලික්ලි දාලා තියෙනවා. ඒ වගේම ඒකේ දාලා තියෙනවා ඒ සමාගමත් එක්ක ඉස්සරහට ගහන්න ඉන්න ගිවිසුමේ මේකක් තියෙනවා, ග්‍රාෆ්ට් එකක් තියෙනවා. ඒ කරුණු එළිය තියෙනවා. ඒවා ඕනම කෙනෙකුට බලා ගන්න පුළුවන්. නමුත් රාජතාන්ත්‍රික ගහන ගිවිසුම් එළියට අපිට දෙන්න විදියක් නැහැ.
ගරු මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමා, පළවෙනි අතුරු ප්‍රශ්නය, දැන් මේ සම්බන්ධව ඉදිරිපත් වෙලා තිබෙන 2025/27 පැරණි නෝටිස් යුනයිටෙඩ් ටෙන්ඩර් මේකේ බොහොම පැහැදිලිව තිබෙනවා HK undertaking from the MSI that the Indian shareholding is greater than or equal to 51% කියන. ඒතර බොහොම පැහැදිලිව මේකේ තියෙන අනුව ඉන්දියානු කම්පැනි වලට පමණයි මේකට 150%කට වඩා ගන්න පුළුවන් වාතාවරණ තියෙන්නේ. දැන් ඔබතුමාලා දිගින් දිගටම මේ සම්බන්ධව අපි අහපුවාම අපි කිව්වේ දිගටම මතක කරපු කාරණේ තමයි අපේ වරප්‍රසාද සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සම්බන්ධවත් මම කිව්වා මේ ගිවිසුම අඩුම තරමේ ඩිජිටල් එක සම්බන්ධව හදපු ගිවිසුම් ටිකවත් මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න කියලා. දැන් ඔබතුමාලා මේ රටේ ස්වෛරීභාවය ගැන අනුසාරණක මැතිතුමාලා මේ රටේ ඇතිවෙන්න කෑ ගැහුවා මේ දත්ත සංවා ගැනීම සම්බන්ධව මේක ජයමිතික දත්ත පද්ධතියක් මේ තිබෙන්නේ. ඒ නිසා අපිට දැනගන්න ඕනේ ඔබතුමා වේ කිව්වයි කියලා අපිට මේ මේ කතා කරන්න බෑ. අපිට කරුණා කළා ඔබතුමා මේ ක්‍රියාවලිය සම්බන්ධ තියෙන දේ සභාගත කරනවා. මොකද හේතුව මේක සම්බන්ධව ගියයින් පස්සේ ඇටර්නි ජෙනරල් ඔහු කියලා තියෙනවා මේක රජයෙන් අහන්න නැතුව මට ඉදිරිපත් කරන්න බෑ කියලා ශ්‍රේෂ්ඨාධිකරණය. ඒ නිසා මේක අල්ල විසිකරා. විසිකරයින් පස්සේ ජනාධිපතිතුමා මෙතන ඇවිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයටත් ස්තුති කරා. අපි අහන්න කැමතියි මෙච්චර කාලයක් තමුන්නාන්සලා මේ රටේ කිසිම දෙයක් කරන්න දුන්නේ නැහැ. හැබැයි මේ ජයමිතික තොරතුරු ටික සම්බන්ධව මේ ඇතුළත තියෙන මේ ටෙන්ඩර් එකේ තියෙන තත්ත්වයක් මම මේ කියන්නේ 51%ක් ඉන්දියානු කම්පැනි වලට ගන්න පුළුවන් කියලා තමයි තියෙන්නේ. ඒ කියන්නේ ලංකාවේ කිසිම කම්පැනිකට මේකට සම්බන්ධ වෙන්න බෑ. ඒ නිසා මම අහන්න කැමතියි ඔබතුමාගෙන් කරුණා කරලා මේ 51%ක් ගියයින් පස්සේ අපිට ඉතුරු වෙන ප්‍රමාණය මොකද්ද, අපේ තියෙන සත්‍ය ඇත්ත තත්ත්වය මොකද්ද කියන කාරණේ සම්බන්ධව අපිට දැනගන්න ඕනේ. නිසා කරුණා කරලා මේ ගිවිසුම් ටික සභාගත කරනවද නැද්ද කියන කාරණේ කරුණා කරලා අපිට කියන්න. මොකද මේක රටේ ස්වෛරීභාවය පිළිබඳ ප්‍රශ්නයක්. තමුන්නාන්සේලාගේ ආණ්ඩුව පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. මේක රටේ ස්වෛරීභාවය පිළිබඳ ප්‍රශ්නයක්. ඒ නිසා ගරු කතානායකතුමනි මම ඉල්ලනවා මේක සභාගත කරන්න. මොකද හේතුව තමුන්නාන්සේලා ගිහලා ඉන්දියාවත් එක්ක මොනවා අසංකර වෙද්දී කියලා අපි දන්නේ. ඉන්දියාවත් එක්ක අපි වැඩ කරන්න ඕනේ. ඒ ගැන කිසි ගැටලුවක් නැහැ. හැබැයි තමන්ගේ රට මේ විදියට මේ ජයමිතික තොරතුරු යනවා කියන්නේ බොහොම පැහැදිලිව අපේ සියලුම තොරතුරු ඉන්දියාවේ තියෙන කම්පැනි එකකට 150%කට වැඩිය යනවා කියන්නේ අනිවාර්යෙන් අපිට මේ ප්‍රශ්නේ සම්බන්ධව ලංකාවේ තියෙන කම්පැනි එකකට මේකට ඉදිරිපත් වෙන්න බෑ. 151ක් ඉන්දියානු කම්පැනියක්. ඒ නිසා මේ සම්බන්ධව කරුණාකරලා මම ඔබතුමාගෙන් ඉල්ලන කරු කතානායකතුමනි මේ සම්බන්ධව තියෙන මේ ගිවිසුම් ටික ඔබතුමා සභාගත කරනවද නැද්ද කියලා කරුණාකරලා කියන්න. මොකද ඒක අපිට දැනගන්න අවශ්‍යයි මේ රටේ
පුරවැසියෝ.
ගරු කතානායකතුමනි මම හිතන්නේ මේ අපේ ගරු මන්ත්‍රීතුමාට පැටලීමක් තියෙන්නේ මෙතන මේ සමාගමක 51%ක් ඉන්දියාවට ලැබෙන වගේ කතාවක් මෙතන කොහෙත්ම නැහැ. මේකේ තියෙන්නේ මේ ඉන්දියාවෙන් දෙනවා අපිට ශ්‍රී ලංකා රජයට ආධාරයක් මේ ඩිජිටල් ID පද්ධතිය ස්ථාපිත කරන්න. ඒකේද තියෙන්නේ ඒ යන පිරිවැයෙන් ඒ මුල් පද්ධතිය සකස් කරන්න යන පිරිවැයෙන් යන ඒ පද්ධති ලබා ගන්න පුළුවන් ඉන්දියාවේ සමාගම හරහා කියන එක. ඒකෙන් කියන්නේ ඒ මුල් සිස්ටම් එක ගෙන දාන එක මේ. මම ඉස්සෙල්ලත් පැහැදිලි කරා ඒ සිස්ටම් එක ගෙන දැම්මට ඔය එක ඒ සිස්ටම් එකේ ඩිජිටල් ID බයෝමැට්‍රික්ස් ඩේටා නැහැ. අපි ඊට පස්සේ ඒ දාන පද්ධතිය තමයි ලංකාවේ අපේ පුද්ගල ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සහ ලංකාවේ තියෙන අපේ මේ ශ්‍රේෂ්ඨ ඉන්න ප්‍රවීණයන් එක්ක මේක නඩත්තු කරගෙන ඉස්සරහට යන්නේ. ඒ යනකොට ඒක සම්පූර්ණයෙන්ම ක්‍රියා කරන්නේ ශ්‍රී ලංකා රජයේ අපේ ඉන්න මේ රාජ්‍ය නිලධාරීන් හරහා. ඒක හන්දා මේක මේ වෙනම සමාගමක් හදලා ඒ සමාගමේ 151ක් ඉන්දියාවට දීලවත් ඒ වගේ යන වැඩපිළිවෙලක් නෙමෙයි. මේක හරියට කියලා බලන්න මන්ත්‍රීතුමා. මේකේ මේ අපේ RFP ડોකියුමන්ට් එකේ හරි පැහැදිලිව තියෙනවා මේක සිස්ටම් එකක් ගෙනල්ලා ලංකාවට දානයක් තියෙන්නේ. ඒ දානකොට ලංකාවේ ඉන්න අපේ ඒ සම්බන්ධ වෙන ප්‍රවීණයන් ඒ පද්ධතියේ සිකියුරිටි එක සම්බන්ධව ඒක හදලා තියෙන ක්‍රමය අනුව ඔක්කොම සොයා බලනවා. ඒකෙදි කිසිම විදියකින් ඒ දාන සිස්ටම් එක අපේ අතර අපේ ඇතුලේ තියෙනවා මිසක්ක මේ පද්ධතිය හැදෙන්නේ ලංකාවේ ඇතුලේ තියෙන ලංකාවේ තියෙන ඩේටා සෙන්ටර්ස් වල පුද්ගල ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ඉන්න පුද්ගලයන් තමයි මේකට ඔක්කොම ප්‍රවිෂ්ඨ වෙන්න අවකාශය තියෙන. ඒක හන්ද මේකෙන් දත්ත පිටට යන්නේ නැහැ. ඔබ කියන විදියට වෙන සමාගමක් හෝ වෙන රජයක් මේ දත්ත පරිහරණය කරනවත් ඒවා කළමනා කරනවත් කිසිම විදියකින් එන්නේ නැහැ කියන එක මම පැහැදිලිව මේ ගරු සභාවට කියන්න කැමතියි.
ගරු මන්ත්‍රීතුමා
කතා නැතුමා දැන් මේකේ මම මේ කියුවේ වෙන එකක් නෙමෙයි. දැන් ඔබතුමාගේ මුඛයෙන් කියන ඒවා මම විශ්වාස කරලා මට ඕන නම් ඉඳ ගන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේකේ tender notice එකේ තියෙන එක මම මේ කියන්නේ. ඔබතුමා හොඳට කියවල බලන්න. මම කියවන්න ඕනේ නැහැ. මේක ඉංග්‍රීසියෙන් තියෙන්නේ. මේ ඉංග්‍රීසියෙන් තියෙන කෑල්ල තමයි මම කියුවේ. A to H කියලා තියෙනවා මේ මේ attach the copies of the following original documents. මේකේ තියෙනවා මෙන්න 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 මේවා වෙන්න ඕනේ කියලා. ඉතින් ඒකත් එක තමයි මම මේ ප්‍රශ්නේ වෙන්නේ. ඔබතුමා කියන එක මට පිළිගන්න අපි දෙන්න මේ මේ මන්ත්‍රීවරු දෙන්න එක්ක මම ඕනනම් කතා කරලා ඉඳ ගන්න පුළුවන්. පස්සේ තියෙන එක නෙමෙයි. ඔබතුමා කියවන්නකො මේ ටෙන්ඩර් එකේ තියෙන එක. මට තේරෙන්නේ ඔබතුමා කියවල නැහැ කියලා. ඒ නිසා මම විශේෂයෙන් අහන්න කැමතියි. මොකද හේතුව කරුකත් අනිත් දෙවෙනි අතුරුපසට මම එන්නම්. දෙවෙනි එක විශේෂයෙන්ම දැන් ඔබතුමා කියන කාරණේ මම ඔබතුමා ගැන මට ගෞරවයක් තියෙනවා. ඒක වෙනම කාරණයක්. අපිට ඉඳලා කතා කරලා ඉඳ ගන්න පුළුවන්. හැබැයි පස්සේ තියෙන එක නෙමෙයි. දැන් මේ ඩිජිටලයිසේෂන් පිළිබඳ ප්‍රශ්නේ ඊයේ දිගටම කතා වුණා. මේ ඩයලොග් ආයතනයේ හංස විජේසූරිය මහත්තයාගේ කම්පැනි එකකින් මේකේ තියෙන බලපත්‍ර ලබා ගැනීම ගැන කතා කරා. දැන් මේ බලපත්‍ර සම්බන්ධව ටෙන්ඩර් එකක් ගියාද? මොකක්වත් ඒකක් නැහැ. ඔබතුමා වැඩ කටයුතු කරනකොට ඔබතුමා මේකට එන්න කලින් ඔබතුමා මේ ඒ කම්පැනි එක කම්පැනි කම්පැනිස් දෙක ඔබතුමා CEO විදිහට වැඩ කරලා තියෙනවා. දැන් ඒක අයින් වෙලා තියෙනවා. නමුත් ශෙයාස් තියෙනවා තවමත්. එතකොට අපි කොහොමද මේක ගැන විශ්වාස කරන්න මම එකයි අහන්නේ. මේ දැන් ඊයේ ඇති වුණ තත්ත්වයන් එක විශේෂයෙන් ප්‍රසාද් සිරිවාදන මහත්තයා ඊළඟට මේ අපේ අභිජිත් පෙරමැතිතුමා ඇතුළු පිරිස් ගණනාවක් මේ සම්බන්ධ විශාල ප්‍රශ්න ගණනාවක් මතු කෙරුවා. ඉතින් ඒ නිසා මම අහන්න කැමති ඔබතුමා අද මේ දුර ඔබතුමා දක්ෂයෙක් ඒ වෙනම කාරණාවක්. අපි ගරු කරනවා ඔබතුමා වගේ කෙනෙක් මෙතෙන්ට ඇවිල්ලා මේ පාර්ලිමේන්තුවට එහෙම ගෙන. හැබැයි ඒකත් එක්ක ඔබතුමා පිටිපස්සේ බැක්පැක් එකක් අරන් එනවා. මොකද ඔබතුමාගේ කම්පැනි වල තාම ෂෙයාර්ස් තියෙන අයිතිකාරයෙක්. ඔබතුමා CEO නොවුණාට දැන් ඉතින් ඒ නිසා අපිට හිතාගන්න බෑ. මොකද හේතුව ඒකේ දැනටමත් ටෝල් එක සම්බන්ධව ඔබතුමාගේ කම්පැනි එක වැඩ කරනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ ආණ්ඩුවත් එක්ක ගිවිසුම් ගත වීම සම්බන්ධව ඉරාන් පෙරරාජදීව අපේ කවුද රාජසේනාරත්න මහත්මයාගේ නඩුවත් විලියම් සිල්වා නඩුවත් ගත්තන් පස්සේ මේ නඩු දෙකේම බොහොම පැහැදිලි බ්‍රිජපදන මහත්තයා අපව පාර්ලිමේන්තුවේ මේ කාරණෙත් එක්ක. ඒ නිසා මම හිතන්නේ මම අහන්න කැමති කරුණාකරලා ඔබතුමා මේ 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 තමන්ගේ පිළිබඳ තියෙන මේ මේ කන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ටරෙස්ට් බැඳියාවන් පිළිබඳව කරුණාකරලා මේ පාර්ලිමේන්තුවට ඔබතුමා බැඳියාවන් පිළිබඳ ගැටුමක් ඇති වෙලා තිබෙන බවට පේනවා. ඒ නිසා කරුණාකරලා ඔබතුමා අමාත්‍යවරයා විදියට ඔබතුමාගේ මේ සියලුම තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. නැත්නම් ඒ සම්බන්ධව ප්‍රකාශයක් කළොත් ඔබතුමා ඉල්ලා අස්වනවාද කියලා මම දැනගන්න කැමතියි.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා. ගරු සභානායකතුමා.
ගරු මන්ත්‍රීතුමා අහපු ප්‍රශ්නෙට අදාළ උත්තරේ අමාත්‍යතුමා දෙයි. ගරු අමාත්‍යතුමා සම්බන්ධ වෙවැනි ගැටලුවක් තිබෙනවා නම් අමාත්‍යතුමාව අමාත්‍යවරයෙක් වශයෙන් පත් කර තිබෙන්නේ මන්ත්‍රීවරයෙක් වශයෙන් පත් කරන අපේ පක්ෂයෙන් අපේ සඳහා පිළිතුරු ලබා දීම ලබා දෙන්න. මන්ත්‍රීතුමා මන්ත්‍රීතුමාගේ ප්‍රශ්න අමාත්‍යතුමා මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නෙට අදාළ
කොට ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා
දැසි ජයසේකර මන්ත්‍රීතුමා අහපු ප්‍රශ්නෙට මන්ත්‍රීතුමා කිසිම විදියකින් බය වෙන්න අවශ්‍ය නැහැ. ඔය කිව්ව ඩයලොග් සමාගමවත් මම ඉන්න ওই සමාගම් කිසිම එකක් ඉන්දියාවේ සමාගම් නෙමෙයි. ඒකන්ද මම ආපෝ නැවත මේක ප්‍රකාශ කරනවා මෙම දත්ත පද්ධතිය සකස් කිරීම සහ ලංකාවට ලබා දීම කරන්න පුළුවන් ඉන්දියානු සමාගම් වලට. ඒකන්ද මේ එකම සමාගමක්වත් ඕකට අත ගන්න විදියක් නැහැ. ඒකන්ද ඔබතුමා කිසිම සැකයක්වත් බයක්වත් තියාගන්න ඕනේ නැහැ. ඔය කියන ප්‍රසම්පාදනය නීත්‍යානුකූලව හරි විදිහට ක්‍රියාත්මක වෙයි. ඒ වගේම ඒන පද්ධතිය අපේ රජයේ ඉන්න නිලධාරීන් හරියට බලලිවලා ඒ රජයටත් රටටත් අපේ ජනතාවටත් ඔබින විදිහට ඒ පද්ධතිය ලංකාවේ ස්ථාපිත වෙයි.
ප්‍රශ්නාංක 5 ගරු චාමර සම්පත් දසනායක මහතා මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය ඇසීමට
ප්‍රශ්නය අහනවා. ගරු කථානායකතුමනි අයන්න එක කොටස 2025/11/23 දින වෙන විට ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති BYD වාහන සංඛ්‍යාව 9100කි. ඒ අතරින් ශ්‍රී ලංකා රේගුවෙන් මුදා ඇති වාහන සංඛ්‍යාව ඒ දිනේ වෙනකොට 8190යි. තුන්වෙනි කොටස ඒ වාහනවල එන්ජින් ධාරිතාවයේ අනුව ඉදිරිපත් කරන්න කියලා තියෙනවා. නමුත් ඒ එන්ජින් ධාරිතාවම ප්‍රස්තුතේ කරගත්තු නඩු කටයුත්තක් මේ මොහොතේ ක්‍රියාත්මක වෙන බැවින් එම තොරතුරු ඉදිරිපත් කිරීම සුදුසු වෙන්නේ නැහැ කියලා යෝජනා කරනවා. 4 ඒ එන්ජින් ධාරිතාවය කිලෝවොට් 100 සහ කිලෝවොට් 150 වෙනකොට තීරුබදු ප්‍රමාණයන් තීරණය වෙන්නේ මෙන්න මේ විදිහට. එකක් කාණ්ඩ දෙකකට කිලෝවොට් 100ට අඩු කාණ්ඩයේ තියෙනවා, කිලෝවොට් 100ට වැඩි කාණ්ඩයේ තියෙනවා. කිලෝවොට් 100ට අඩු කාණ්ඩයේ ආයත් කොටස් දෙකකට වෙන් වෙනවා. අවුරුද්දකට වඩා ආයු කාලයේ අවුරුද්දකට වඩා අඩු වාහනවලට 1 කිලෝවොට් එකකට රුපියල් 24,100 බැගින් අය කරනවා මේ නිෂ්පාදන මේ තීරු බද්ද. කිලෝවොට් 100ට අඩු එහෙත් අවුරුද්දට වැඩි අපි වැඩි වාහන ඊළඟ කොටස වෙනවා ඒකට අය කරනවා 1 කිලෝවොට් එකකට රුපියල් 36,200 බැගින්. ඊළඟ කාණ්ඩය වෙන්නේ කිලෝවොට් 100ට වැඩි කාණ්ඩය. ඒ කාණ්ඩයේදී අවුරුද්දට වඩා අඩු වාහන සම්බන්ධයෙන් කිලෝවොට් එකකට 36,200යි අවුරුද්දට වැඩි වාහන සම්බන්ධයෙන් කිලෝවොට් එකට 60,400යි. අවසාන ප්‍රශ්නය පැන නොනගී.
ගරු මන්ත්‍රීතුමා.
ගරු කථානායකතුමා, මම ප්‍රශ්නෙන් සෑහීමකට පත් වෙන ගමන් මේ වෙලාවේ රටේ ආපදා තත්ත්වයක් පැත්තලා දෙනින්දා මේ ප්‍රශ්නය අහනවට වැඩිය බදුල දිස්ත්‍රික්කයේ මේ වෙනකොට 18 දෙනෙක් මිය ගිහිලා තියෙනවා. දැන් දැනට තියෙන තත්ත්වය ඒ නිසා මම ප්‍රශ්නෙට වැඩිය ඉදිරි පැය කාලෙදී මිලිමීටර 200 300ට වැඩින වර්ෂාපතනයක් දැන් ලැබෙනවා කියලා කාලගුණ දෙපාර්තමේන්තුව කියලා තියෙනවා. ඒ නිසා මම හිතනවා මීට වැඩිය පාර්ලිමේන්තුවේ අපි වගකීමෙන් කටයුතු කරන්න ඕන. මම සභානායකතුමාගෙන් ඉල්ලීම් කරනවා ලුණුගල පස්සර මැටිගහ තැන්න ඇකිරිය බදුල දිස්ත්‍රික්කේ කොහෙටවත් මේ වෙනකොට පාරවල් ඔක්කොම වැහිලා තියෙන්නේ. විශේෂයෙන්ම ඩෝසර් ටිකක් හරි යොදවලා මම පෞද්ගලික වාහන හරි යොදවලා මේක මම මේ ප්‍රශ්නෙට අදාළ කළා. මම ප්‍රශ්නේ වෙලාව ගන්නෑ. මම මේ වෙලාව ගත්තේ රටේ තියෙන අද තියෙන තත්ත්වෙ එච්චරම දරුණුයි. දැනට ලුණුගල ඇකිරිය මැටිගහ තැන්න බත්තෑව මඩොල්සීම කැන්දගොල්ල කියන 18 දෙනෙක් මේ වෙනකොට මැරිලා තියෙනවා. නිසා මේ වෙනුවෙන් අපි මොනවහරි වැඩපිළිවෙලක් හැකියකමින් ගන්න පුළුවන් වෙනවා. දැන් ජනාධිපතිතුමා ඇවිල්ලා පාර්ලිමේන්තුවේ කාමර අංක 2 ඉන්නවා කියලා තියෙනවා. ඒ නිසා අපි එතෙන්ටත් යන්න ඕන. මම කියන්නේ ඒ වෙනුවෙන් මේ වෙලාවේ අපි මැදිහත් වෙන්න වෙනවා. මේ අනම්බලන් අහගෙන අහා ඉන්න නෙවෙයි, මේ රටේ තත්ත්වය එච්චර හොඳ නැති තත්ත්වයකට දැන් කාලගුණ තත්ත්වයත් එක්ක පත් වෙලා තියෙනවා කියන එක මේ වෙලාවේ කියන්න ඕනේ. ඒ වෙනුවෙන් අපිට සහයෝගය දෙන්න, ජනතාවට සහයෝගය දෙන්න, ආණ්ඩුව වැඩ කරන්න වෙයි කියන එක මම මේ වෙලාවේ
කියනවා. සභානායකතුමා,
අරුම විපක්ෂ සංවිධායකතුමා දැන දුන්නා, කරු ජනාධිපතිතුමා, දැන් කැමිටි රූම් නම්බර් 1 කියලා මට දන් දීලා තියෙන්නේ. ඒකේ අදාළ ආපදා තත්ත්වර ලක් වෙච්ච දිස්ත්‍රික්කවල පක්ෂ විපක්ෂ සෑම මන්ත්‍රීවරයෙක්ම ජනාධිපතිතුමා ආරාධනා කළා කියලා මම විපක්ෂ සංවිධායකතුමාට ලිඛිතව දැනුම් දුන්නා. දැන් මීටින් එක තියෙනවා රාජ මන්ත්‍රීතුමා, ඔබතුමා ඒක මීටින් එකට ගණන් ගන්න ප්‍රෙසිඩන්ට් විල් හෙඩ්. කියන්නේ ඔක්කොම ඩිසාස්ටර් එක සිද්ධ වෙලා තිබෙන ඛේදවාචක සිද්ධ වෙමින් තිබෙන ප්‍රදේශවල දැන් සාකච්ඡා කරන ඔබතුමා ඇතින්ට යන්න මන්ත්‍රීතුමා.
ගරු මන්ත්‍රීතුමල්ලා, ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරලා අවශ්‍ය කටයුතු කරන්න රටේ ආපදා තත්ත්වය පිළිබඳව සැලකිල්ලටගෙන දෙවෙනි වටය පාර්ලිමේන්තු ප්‍රශ්නයේ ගරු නලින් බණ්ඩාර ජයමා මහතා, අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමගෙන් ඇසීමට ප්‍රශ්නය අහන ගරු ග්‍රවි කරුණාක මන්ත්‍රීතුමා.
මම ප්‍රශ්නය අහනවා නලින් බණ්ඩාර.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, ප්‍රශ්නයට පිළිතුරු සැපසඳා සති දෙක කාලයක් ඉල්ලා සිටිනවා.
පාර්ලිමේන්තු ස්ථාර නියෝග 27/2 යටතේ ප්‍රශ්න ගරු රවි කරුණානායක මන්ත්‍රීතුමා. ගගරු තාමර තම්පත් දසනක මන්ත්‍රීතුමා,
ඔබතුමා මම අර වරප්‍රසාද ප්‍රශ්නයක් අහලා තිබ්බා, ඔබතුමා කියලා තියෙන එක පොලිස්පතිතුමාට යොමු කරනවා කියලා.
ගරු මන්ත්‍රීතුමා සම්බන්ධයෙන් දැනුම් දීලා තියෙනවා.
ඒක තමයි වරප්‍රසාද ප්‍රශ්නේ අහන්න හේතුව පොලිස්පතිතුමා මේ ඔබතුමාගෙන්. ඔබතුමා පාර්ලිමේන්තුවට පොලිස්පතිතුමා ගැනලා කිව්වා.
ගරු මන්ත්‍රීතුමා
අපි ලියුමකුත් ඉන්න කතා නේද? අපි ලිපියක් යවුවා පොලිස්පතිතුමාට ඊට පස්සේ ඔබතුමාගේ රැස්වීම පස්සේ. ඊට පස්සේ එතුමා
බුද්ධිවාදයක්
කියනවා.
Garu Kathanayaka Thuma, I'm asking this question, a point of order, understanding orders 28G. Meke tiyenne, unless the standing orders otherwise direct, notice shall be given to any motion which is proposed to make with the exception of the following. Kiyala, G tiyenawa, a motion arising out of the business of the day immediately after that business is disposed of and before any fresh matter is entered upon. So, Honorable Sir, my question is related to the answer the Honorable Deputy Minister gave yesterday. Eke yane api etana loku prashnayak pilibandawa avadana yomu kara e thamai polycarbonate card million 15ක් ගන්න කියලා tender එකක් දාලා තිබා. දැන් ගරු ඇමතුමාගේ උත්තරේදී කිව්වා let me finish please. හරි. එතකොට ඇමතුතුමා කිව්වා ඒක ඒ tender එක වෙනස් කරලා million 5ක tender එක වෙනස් කරනවා කියලා. අපි එතකොට තර්ක කරා ඒක එහෙම කරන්න බෑ කියලා. හැබැයි ඒ million 15 million 5ට අඩු කරනවා කිව්වා. දැන් අද උදේ
ඒක ඩිබේට් එකක් තියෙනවා මන්ත්‍රීතුමා සභානායකතුමා.
හරි. අද උදේ මේක මේ tender document එක
අලුතෙන් ගරු
සභානායකතුමනි.
දැන්
අලු කතානායකතුමනි. මෙතන ඉතාල පැහැදිලි මේ 28G වලින් මේ හරිස මන්ත්‍රීතුමා මතු කරග මතු කරන්න බෑ. එතන තියෙන්නේ business main business වලට යන්න කලින් මේත කලින් අවසන් නොවෙච්ච විශේෂ කරුණක් තියෙනවනම් එය ඉතින් එහෙම ගරු මන්ත්‍රීතුමා මම ඔබතුමාට නිසිත ලෙස ගරු කරනවා ආර්ථික විද්‍යාව සම්බන්ධ කරුණුවද කරුණා කරලා ඔබතුමා කියන විදියට මම ඔබතුමා නිකන් හිත ඔබතුමා අර සිට් එකේ ඉදිනවා නම් ඔය විදියට මතු කරන ගත්තොත් ගරු හර්ෂ මන්ත්‍රීතුමා ඕනම මන්ත්‍රීතුමිට පුළුවන් 28G යටතේ කතා කරන්න ඒ නිසා ඒක කරන්න බෑ ප්ලීස් මම මේ කියන්නේ මට වෙන පොතකුත් ඔබතුමාට වෙන පොතකුත් නැහෙනේ
ගරු මන්ත්‍රීතුමා ඒක හරිද මන්ත්‍රීතුමා ඒක ඩිබේට් එක කොටසක් නේ ගරු මන්ත්‍රීතුමා දැන් ඊයේ ඩිබේට් එක කොටසක් ගරු මන්ත්‍රීතුමා
හරිද හරිද වලට අදාළ වෙන්නේ ගරු
කතානායකතුමා මේ පැන්ඩබෝරෝ
ඕපන් කරන්න එපා
ගිය ඩිබේට් එකේ තිබ්බ කාරණාවක්
මම මෙච්චර මාස වෙනවා මේ ස්ටෑන්ඩින් ඕඩර්ස් වලට ගෙනියන්න මේක එහෙම හිතාමතා හෝ දැනුවත් මන්ත්‍රීතුමාලා වයලේට් කරනවා නම් අපිත් මේක වයලේට් කරනවා
ගරු මන්ත්‍රී ලේකම් මණ්ඩලේ දැනුම් දෙන්නේ ඩිබේට් එකට අදාළ කාරණා ගරු මොජගේ මන්ත්‍රීතුමා ඔබතුමාගේ පොයින්ට් එක ඔබතුමාගේ පොයින්ට් එක
ඔව් ගරු කතානායකතුමනි මම මේ මතු කරන්නේ 91 එයන් යටතේ විශේෂයෙන්ම දැන් ඊයේ පාර්ලිමේන්තුවේ විසින් නිවේදනයක් නිකුත් කරලා තිබුණා මම මතු කරපු ප්‍රශ්නයක් සම්බන්ධ ඒකේ මගේ නම සඳහන් කරලා තියෙනවා ඒ හින්දා මට යම්කිසි ආකාරයේ මේ මේ ඒ නිවේදනයේ මගේ නම තියෙනවා පාර්ලිමේන්තුවේ විසින් මේ පාර්ලිමේන්තු සේවක සේවිකාවන්ට වෙච්ච යම් අසාධාරණයක් සම්බන්ධව
ගරු මන්ත්‍රීතුමා ඔබතුමා ජනවාරි මාසේ ඔබතුමා
ඒක තමයි ඒ සම්බන්ධව ඒක තමයි දැන් ඒ ස්ටේට්මන්ට් එකේ මගේ නම දාලා තමයි උත්තරේ
දීලා තියෙන්නේ ඔබතුමා නම දාලා තියෙන ඔබතුමා පාර්ලිමේන්තුවේ ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ කරපු නිසා ගරු
මම පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් මතු කරානේ ගරු කතානායකතුමා දැන් ඔබතුමා කමිටුවකුත් දැම්මා ඒ කමිටුව වාර්තාව ඔබතුමාට දාලා දීලා තියෙනවා ඒ
කමිටුව පොයින්ට් එකක් නේ ගරු මන්ත්‍රීතුමා
ඔව් කතානායක
ගරු රවි කරුණාක මන්ත්‍රීතුමා
කතානායකතුමා ඒ කමිටුවේ වාර්තාව
ඒක හොඳයි ඔව් පැහැදිලි හොඳයි ගරු මන්ත්‍රී ඔව් නෑ ඒ ඒ ඒ වහර්තාව ගරු මන්ත්‍රීතුමා ඔව් නෑ ඒ ඒ වාර්තාව ගරු මන්ත්‍රීතුමා ඒ සභා ඒ වාර්තාව ස්ටාෆ් ඇඩ්වයිසර් කමිටියෙන් කමිටියකට පත් කරේ කමිටියට දම්මට ගරු මන්ත්‍රීතුමා ඔව් ස්ටාෆ් ගරු මන්ත්‍රීතුමා ස්ටාෆ් ඇඩ්වයිසර් කමිටියකට ඔව් ගරු මන්ත්‍රීතුමා ඔබතුමා ගරු රවි කරුණාක මන්ත්‍රීතුමා ස්ටාෆ් ඇඩ්වයිසර් ඔබතුමාගේ නම ඔබතුමා ප්‍රකාශ කරපු ජනවාරි මාසයේට ඔබතුමා යන්න ඔබතුමාගේ පාර්ලිමේන්තු ප්‍රකාශයක් කරන මේ ලිංගික හිංසනයක් තියෙනවා කියලා මේ පාර්ලිමේන්තු ඇතුලේ ඒක එහෙම එකක් නැහැනේ ගරු මන්ත්‍රීතුමා ඉතින් ඔබතුමා එහෙම කියනවා ඒක නැහැ කියලා මේ ගරු ඔබතුමාත් එක්ක තර්ක කරන්නේ නැහැ ගරු රවි කරුණාක ස්ටාෆ් ඇඩ්වයිසර් කමිටියකට වාර්තාව ඉදිරිපත් කරායින් පස්සේ ඉදිරිගේ අමාර් ගන්න ගරු රවි කරුණාක මන්ත්‍රීතුමා ඔබතුමාගේ ඔබතුමාගේ විශේෂද ඔබ කියවන්න ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට දැන් අවස්ථාව දුන්නා ඔබතුමා කියවන්න ඕනේ මට ඊළඟ එකට යන්න සිද්ධ වෙනවා ගරු මන්ත්‍රීතුමා ඔබතුමා කතා කරන්නේ නැත්තම් ගරු රවි කරුණා මත ඔබතුමාගේ අවස්ථාව තියෙන දැන් ඔබතුමා කතා කරන්න මට ඊට පස්සේ යන්න වෙනවා අනිත් එකට ගරු රවි කරුණාරත් ඔබතුමාට අවස්ථාව දුන්නා ගරු රවි කරුණාක මන්ත්‍රීතුමා ඔබතුමා කතා කරන්න
ඔබතුමා කතා කරන්න ඔබතුමා කතා කරන්න ඔබතුමා කතා කරන්න ඔබතුමා කතා කරන්න ඔබතුමා කතා කරන්න ඔබතුමා කතා කරන්න ඔබතුමා කතා කරන්න ඔබතුමා කතා කරන්න ඔබතුමා කතා කරන්න ඔබතුමා කතා කරන්න ඔබතුමා කතා කරන්න ඔබතුමා කතා කරන්න ඔබතුමා කතා කරන්න ඔබතුමා කතා කරන්න ඔබතුමා කතා කරන්න ඔබතුමා කතා කරන්න ඔබතුමා කතා කරන්න ඔබතුමා කතා කරන්න ඔබතුමා කතා කරන්න ඔබතුමා කතා කරන්න ඔබතුමා කතා කරන්න ඔබතුමා කතා කරන්න ඔබතුමා කතා කරන්න ඔබතුමා කතා
ගරු මන්ත්‍රීතුමා ඔබතුමා රීති ප්‍රශ්නේ මොකද්ද? මන්ත්‍රීතුමා ඔබතුමා රීති ප්‍රශ්නේ මොකද්ද? මුජබේර් මන්ත්‍රීතුමා ඔබතුමා මන්ත්‍රීතුමා
ඔව් ගරු කතානායකතුමනි මම මේ ඉල්ලන්නේ මගේ නම සඳහන් වෙච්ච ඉඳ නැත්තම් මට අවශ්‍ය නැහැ ඔකට උත්තර දෙන්න. ද ඔබතුමාලා පාර්ලිමේන්තුවේ මාධ්‍ය වලට නිවේදනයක් දාලා තිනවා මගේ නම සම්බන්ධ කරලා. ඒ හිඳයි මම කියන්නේ මට සාධාරණයක් වෙන්න එපා. දැන් මේ ගරු පාර්ලිමේන්තුවේ ගරු කතානායකතුමනි ඔබතුමා මේ රට මේකේ කතානායක වෙන්න කලින් අවස්ථා කීපයකම යම් යම් සිද්ධීන් වෙලා තියෙනවා. එක්කෙනෙක්ව රිටයර් එයාව මේ සේවාවෙන් අයින් කළා
තියෙනවා.
ඒ කාන්තා අහිංසනේ නිසා
ඒ
වගේ වාර්තාවක් කීපයක් තිබෙනවා. ඒ හින්දා තමයි මේකේ සේවය කරන කාන්තාවන් වෙනුවෙන් මට ඒගොල්ලෝ වාර්තා
කරන්න
පාර්ලිමේන්තුවේ වාර්තා
කරේ. ඔබතුමා
අහලා ඒක
කමිටුව කමිටුවේ
පස්සේ
සභාගත කිරීමකට කටයුතු කරනවා.
නමුත් ඒ කමිටුව දෙන්න කමිටුව වාර්තාව සභාගත කරන්න.
ගරු වාර්තාව කමිටු ඉදිරිපත් කිරීම පස්සේ සභාගත කරනවා. ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට
පුළුවන්. I wish to ask the following.
ගරු මන්ත්‍රීතුමා අපි මේ වැඩේ කටයුතු කරන්න යමු ගරු මන්ත්‍රීතුමා.
Yeah. I ask the following question understanding order 27-2. You want to speak?
Yeah.
ඔබතුමා ස්ටෑන්ඩින් එකට මොකද ගරු මන්ත්‍රීතුමා හරි මන්ත්‍රීතුමා?
දැන් මේකට දෙන්න.
මම ඔබතුමාගෙන් අහනවා මට අර කලින් අහපු ප්‍රශ්නේ ගන්න
පුළුවන්ද කියලා. ගරු මන්ත්‍රීතුමා ඩිබේට් එකට ගිහපු කාරණා ගරු රවිකරණ මන්ත්‍රීතුමා.
ගරු මේ වෙන
ගරු හර්ත
මම අහන්න කැමති මට අහන්න පුළුවන්ද කියලා ප්‍රශ්නේ පාර්ලිමේන්තු වරප්‍රසාද පනතේ ආ කොටසේ 4 වෙනි
ඔබතුමා ඉදිරිපත් කරන්න ඉදිරිපත් කරලා සම්බන්ධයෙන්
කියනවා
තියෙනවා
මට දෙන්න.